Honorable Mahinda Amaravira. Order, please. Honorable Lucky Jayavardhana to the chair.
Garu Ematuma Katakara.
Garu Mulasanaru the Mantri Dumani. මේ අයවැලේකනේ පිළිබඳව මා සඳහන් කළ යුතු වෙන්නේ මම කියන්නේ මේක මේ ඉතිහාසයේ අපි බලාපොරොත්තු වුණු තරම් 100ට 100ක්ම අංග සම්පූර්ණ අයවැලේකනයක් කියලා. නමුත් මම මේක සංසන්දනය කරන්නේ 1994 ඉඳලා මා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. ඒ කාලය තුල අපේ ආණ්ඩුව අයවැලේකන ඉදිරිපත් කරා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂ අයවැලේකන ඉදිරිපත් කරා. ඊට පෙර කාල පරිච්ඡේදවලත් මේ පක්ෂ අයවැලේකන ඉදිරිපත් කළා තියෙනවා. නමුත් සංසදාන්දනාත්මකව බැලුවොත් මේ පසුගිය කාලයේ පරාසය තුල ඉදිරිපත් කර අයවැලේකනට ලේඛනයට වඩා ඊටම සුවිශේෂී විදියට රට ඉස්සරහට ගෙනියන අයවැලේකනයක් ඉදිරිපත් කරයි කියන එක මට බය නැතුව සඳහන් කරන්න පුළුවන්. මම දන්නවා මේ අයවැලේකනය පිළිබඳ ඕනතරම් අඩුපාඩු කියා ගන්න පුළුවන්. අපි එහෙම තමයි විරුද්ධ පක්ෂ ඉඳෙද්දී අපි කවදාවත් අයවැලේකනයක හොඳ කිව්වේ නැහැ. අදත් ඒ සුපුරුදු කාර්යයම තමයි විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කරන්නේ. මේ පැය ගාණක් කියවන අයවැලේකනේ, ඒ වගේම ලොකු පොතක් ගහලා දෙන අයවැලේකනේ කොහේ හරි ස්පිලි පාපිලි වල හරි අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් අපි රටක් විදියට බලන්න ඕන අපි ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල අපිට තියෙනවද කියලා. දැන් මේ පහුගිය කාලයේම මේ රට පාලනය කර එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාරුවෙන් මාරුවට ආණ්ඩු හදාගෙන අපි රට පාලනය කරලා තියෙනවා. ජනතා එක්ක වෙනමුණත් කෙටි කාලයක් අවුරුදු දෙකක් විතර අපිත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරලා තියෙනවා. නමුත් මේ කාලය තුල අපිට අවසාන ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? අපේ නායකයෝ කරපු හොඳ වැඩ බොහොමයක් තියෙනවා. සංවර්ධන වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි බැලුවොත් අපිට අවසාන ඉතුරු වෙලා තියෙන්නේ කෝටි 990,000 මහා නායක කන්දරාවක්. ඒක අද ඉපදෙන පරපුරට නෙමෙයි අනාගතයටත් මේ ණය උරුම වෙලා තියෙනවා. මේකයි අපි වටහා ගන්න ඕන. අපි මේ රටේ පේන මහා දැවැන්ත සම්වර්ධනයක් පේනවනම් මහවැලිය හැදුවත් මේ පාර්ලිමේන්තුව දිහා බැලුවත් හදපු අධිවේගී මාර්ග වෙන්න පුළුවන් ගුවන්තොටුපළවල් මේ සියලුම පාරවල් මේ හැම එකකම ගොඩ නැගිලිවල මේ අවුරුදු ගණනාව තුලම ආණ්ඩු දෙකම තුනම කරමු කාලය තුල හදලා තියෙන මේ හැම එකේම අයිතිකාරය විදේශිකයෝ බවට පත් වෙලා. ඒක තමයි ඇත්ත කතාව. එහෙමනම් අද අපිට තියෙන මහා අභියෝගය තමයි මේ මහා ණය කන්දරාව අඩු කරගන්න බැරි නම් අවම වශයෙන් මේක ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් රට ඉස්සරහට ගෙන යෑමේ අභියෝගය තියෙනවා. ඒ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න ඕන. දැන් ඒ සඳහා තමයි දැන් හම්බන්තොට වරාය පිළිබඳව, ඒ වගේම හම්බන්තොට ගුවන්තොටුපළ පිළිබඳව විශාල වශයෙන් කරුණු ඉදිරිපත් වෙනවා. මේවා විකුණනවා, මේවයි අයිතිකාරයෝ චීනි බවට පත් වෙනවා, සමාගම් වෙනවා කියලා. මේ කාරණේ ඉතාම සංවේදී. මම මේ කාරණේ පිළිබඳව මමත් මැදිහත් වීමක් කරා. මේ පසුගිය කැබිනට් මණ්ඩලයේ පෙර කැබිනට් මණ්ඩලයේදී කිව්වා මේ කටයුත්ත සම්බන්ධව මටත් දායක වෙන්න ඕන මේක සොයා බලන්න කියලා. මේක කිව්වේ සම්පූර්ණ විකුණලා දානවා කියලා චීනෙට. එහෙම දෙයක් වෙනව නම් මම ඉතාමත් පැහැදිලිව කියනවා මේක 100%ක් චීනෙට දෙනවා නම් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපි පිළිගන්නවා මේ මහා ණය කන්දරාවෙන් යම් ප්‍රමාණයක් අඩු කරගන්නවා. මම ඊ අපේ මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට දැක්කා. ඒ වෙලාවේ ඉඳපු ඇමතිවරයෙක් මේ වරායේ කටයුතු භාරයේ ඉඳපු ඇමතිවරයෙක් කිව්වා 380යි US ඩොලර්ස් මිලියන අරගෙන හම්බන්තොට හැදුවේ, දැන් බිලියන් 1.1කට විකුණනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්. මේක තමයි මේ ආණ්ඩුවට තියෙන ප්‍රධාන කාරණේ. බොරු කියනකොට ඒකට උත්තර දෙන්නේ නැහැ. බොරු කියනකොට උත්තර දෙන්නේ නැහැ. මේ රජයට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අද ජනමාධ්‍ය ප්‍රබලයි. අද Facebook ඉහලින්ම ජනතාව බලනවා. දවසින් දවස එක එක බොරු ගෙනල්ලා ස්ථාපිත කරනවා. මේ බොරු අරගෙන විකුණගෙන ගිහිල්ලා සතියකට විතර පස්සේ තමයි උත්තර දෙන්න පටන් ගත්තේ. එක සැරයක් කිව්වා ඔන්න හනුමා පාලම හදනවා, දැන් පුපුරන බලකායත් හදනවා, දැන් මේ ඔක්කොම වෙලා ඉවරයි. අනේ එහෙම එකක් උත්තර දෙන්න මේ ආණ්ඩුව සතියකට දෙකකට පස්සේ තමයි උත්තර දුන්නේ. ඒකත් එක කාරණයක් තමයි සුවබල්ල උත්තර දීම. දැන් අද කොහොම මේ හනුමා පාලම? ඊළඟට කිව්වා සිරිපාදේ ඔන්න විකුණනවා හෝටලයක් හදනවා කියලා. මේකට විවිධ විදියට ජනාධිපතිතුමාට මඩ ගහගෙන අන්තිමට කොහෙද හදපු හෝටලේ? ඊට පස්සේ කිව්වා එට්කා එකට ඔන්න ගිවිසුමක් අස්සම් කරනවා, ඉන්දියාව කවුරු විරුද්ධ වුණත් ඒක කරනවා. ඒකෙන් මේ රට විනාශ වෙනවා, මේ රට අගාධයට යනවා, මේ රට ඉන්දියාවට විකිණෙනවා කියලා කිව්වා. කෝවස්සම් කරපු ගිවිසුම්. අපි කිව්වා අපිත් මේ කැබිනට් මණ්ඩලේ ඉන්නවා. මේ කැබිනට් මණ්ඩලේ සාකච්ඡා කළ මිසක් අපි එහෙම ගිවිසුම් රටට අහිත කර ඒවා අස්සම් කරන්න දෙන්නේ නැහැ. මේ රජයේ වෙනස ඒකයි. මම කිව්වා අපි ශ්‍රී ලංකා UNP කිය කිය ආණ්ඩු කරා. හරි ගියේ නැහැ. දැන් උත්සාහයක් දරනවා අපි ජාතික ආණ්ඩුවක් එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න. ඒක මේ පළවෙනි වතාවට හදපු ජාතික ආණ්ඩුව නෙවෙයි මේක. 2007 ජාතික ආණ්ඩුවක් හැදුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඒ අරලියගහ මන්දිරයේ තියලා ලොකු උත්සවයක් තියලා මලික් සමරවික්‍රම මහත්මයාත්, මෛත්‍රීපාල සිරිසේන ඒ වෙලාවේ ඉඳපු ඇමතිතුමත් ගිවිසුමක් අත්සන් කරා. මොකද ජාතික ආණ්ඩුවක් හදන්න රට ඉස්සරහට ගෙනියන්න, යුද්ධය අවසන් කරලා රට ඉස්සරහට ගෙනියන්න. ඒකට තමයි මේ ජාතික ආණ්ඩුව හැදුවේ. අවසානයේ කොතනින්ද නතර වුණේ? UNP ගේ ඉඳපු ඇමතිවරු 19 දෙනෙක් ඇවිල්ලා අපේ ඉස්සරහින් වාඩි වුණා. ඒක තමයි අවසාන ප්‍රතිඵලය බවට පත් වුණේ. හැබැයි ඒ වෙලාවේ අපිට අසාර්ථක වුණා ජාතික ආණ්ඩුව වැඩේ කරගන්න බැරි වුණා. දැන් ඊට පස්සේ ආයේ ජාතික ආණ්ඩුවක් හදනවා. ඒ ජාතික ආණ්ඩුව හැදුවේ කාගේවත් තනියුමනාකරණ නෙමෙයි, මේ රටේ ජනතාවම ලබා දුන්නු බලය තමයි එක පක්ෂයකට ආණ්ඩු කරන්න බැරි වෙන්නේ. එතකොට මේ ජාතික ආණ්ඩුව හදලා තියෙනවා. ඒ හදලා තියෙන නිශ්චිත කාරණා කීපයකට. ඒ තමයි මේ රට අද විපක්ෂයේ ඉන්න හැමෝම කියන බරපතල තත්ත්වයක් තියෙන කියලා. ආර්ථික අරුබුදයක් තියෙන කියලා. අපි ඒක දැනගත්තා. ඒ නිසා තමයි අපි අවුරුද්දකට යන්නේ කලින් ඇවිල්ලා ඡන්දයක් తిව්වේ. ඒක අපි වටහාගෙන හිටියා. ඒක වරින් වර අපිට ප්‍රකාශ වුණා. එතකොට මේ යුද්ධේ වගේම ඊට වැඩිය භයානක කාරණයක් ඉස්සරහා තියෙනවා. එකක් තමයි ජිනීවා වල තිබුණු අපිට தත්ත්වය. ඒක ඔබට වැටහීමක් තියෙනවා. අපි ඒ දවස්වල ඒකයි අපේ වේදිකාවේ කතා කරේ. විදුලි පුටු ගැන, ජාත්‍යන්තර පරීක්ෂණ, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ඒ වගේම ජාත්‍යන්තර විනිශ්චයකාරයෝ ගැන අපි කතා කරා. මේ මමත් කතා කරා. අපි කතා කරලා කිව්වේ අර්බුදයක් තිබුණු නිසා. හැබැයි දැන් මේ ජාතික ආණ්ඩුව නිර්මාණය වෙලා ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා රට පාලනය කළා. ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩාක් නගාගත්තු නිසා දැන් අපි විදුලි පුටු ගැන කතා කරන්නේ නැහැ. විදුලි පුටු ගැන දැන් අපි කතා කරන්නේ නැහැ. අපි අද ඒ ප්‍රශ්නෙන් යම් මට්ටමකට මිදිලා තියෙනවා. මං කියන්නේ 100%ක් මිදිලා කියලා. හැබැයි අපිට තිබුණු බරපතලම අභියෝගේ අපි යම් මට්ටමකට ජයග්‍රහණය කළා තියෙනවා මේ ජාතික ආණ්ඩුව හැදපු නිසා. ඒ වගේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වාසුදේව නානක්කාර මැතිතුමා දන්නවා. එතුමා වමේ නායකයෙක්. එතුමන්ලා අපි කතා කරේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන එන්න ඕන කියලා. මේ රටට ඒක ඕන කියලා. ඒ නිසා තමයි එතුමන්ලා මේ ඉන්න හැමෝම එකතු වෙලා අපි 3-2 බලයක් ලබා දීලා එක මන්ත්‍රීවරයෙක් කරෙන් අනිත් ඔක්කොම ඡන්දේ දීලා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ. ඒක හදන්න පුළුවන් වෙනවද ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙන්නේ නැත්තම්? ඒකට එකතු වෙලා තමයි අපි ඒ කටයුත්ත කරේ. එහෙමනම් අද අපිට මේ අභියෝග රාශියක් අපි ක්‍රමානුකූලව ජයගනිමින් යනවා. ඒ අතරේ මට හැබැයි ඔබතුමාගේ කාලය ඕන. ඒක තමයි මම කිව්වේ. ඒ හැබැයි මෙහෙමයි. අපි කියන්න ඕනේ 19 ආණ්ඩුක ව්‍යවස්ථාව හදන වෙලාව වෙනකොට අපි එකඟතාවයක හිටියා. ඒ වෙලාවෙත් ජාතික ආණ්ඩුවක් තිබුණා. ප්‍රධාන වශයෙන් මේ ජාතික ආණ්ඩුවේ බොහෝ දෙනෙක් මැදිහත් වෙලා තමයි මේ කටයුත්ත සිද්ධ කරේ. අපි දන්නවා අපිට ඒව කරගන්න බැරිුණා පෞගිය කාලේ. ඔබතුමා දන්නවා ඔබතුමාගේ හිතේ තිබුණා. නමුත් ඔබතුමාට ඒක ස්ථාපිත කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එහෙමනම් අපි ඒවා මේ රජයක් විදියට මැදිහත් වෙලා ගත්තු ප්‍රධාන තීන්දුව වලින් එකක්. ඒ වගේම සංවර්ධනය සම්පූර්ණ අතර වෙලා කියලා මැසිවිල්ලක් අද නගනවා. මම මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් විදියට කියන්න කැමතියි. ඒ සංවර්ධනය නතර වෙච්ච සියලුම සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ වෙලා තියෙනවා වගේම ඉතිරි නතර වෙච්ච දෙයක් තියෙනවා නම් ඒවා නැවත ක්‍රියාත්මක කරන්න මේ අවුරුද්දේ ඉඳලා සල්ලි එන්න පටන් ගන්න. අපි අද පාරවල් හැදෙනේවා, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, වරා ඉතිරි වැඩ, ඒ වගේම ගුවන් තොටුපළ, මේ සියලු අංශ සම්වර්ධනය කිරීමේ වගකීමට අපි දායක වෙනවා. මොකද මම අපි නිකන් මේ ආණ්ඩුව ඉඳගෙන වල්ගේ ඉන්නේ නැහැ. සමහර අය උත්සාහ දර කියන්න පුළුවන් අපි UNP ගේ වල්ගේ ඉල්ලලා ඉන්නවා කියලා. නෑ, කිසිසේත් නෑ. මම ඔබතුමාට කියන්න කැමතියි මේක විකුණන එකක් පිළිබඳව අපි කතා කරේ ඒ වෙලාවේ. ඒ වෙලාවෙම කිව්වා මේ චීනයට මේ යෝජනා ගෙනාවා. අපි ඔරුවට කියන්න ඕන නෑ. ඒ වෙලාවෙම ගෙනාවා යෝජනා මේවා ගෙනියන්න අමාරුයි කියන එක පිළිබඳව. ඉතින් අපි ඔබතුමා පිළිගන්නවා ඇති අපිට නැව් වෙන වරායක්, ඒ වගේම ගුවන් තොටුපළේ ගුවන් යානා එන, ඒ වගේම සම්වර්ධනයේ වෙච්ච එකක හිණේ අපේ තියෙනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අහිතකර වෙන යම් දෙයක් වෙනවනම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට අහිතකර යම් දෙයක් වෙනවනම් අපේ යත්තේ වට ඉස්සෙන්නේ නැතේ කියන එක අපි පැහැදිලිව කියනවා. තමුන්නාසල දන්නවා අපි පැහැදිලිව හිතට එකඟ තීන්දු අරගෙන කටයුතු කරපු අය. මහා බැංකුවේ සිද්ධිය පැමිණිලා අපි අරගෙන ගියා. අපේම සහෝදර මන්ත්‍රීවරු ඇහුවා කටේ පිට්ටුද දැන් ඇමතිකම් ගත්තම කියලා. නෑ අපි ඒ සටනේ පළවෙනි අදියරේ ජයග්‍රහණය කළා ඔහු එළියට දැම්මා. ඊළඟට දෙවෙනි අදියරේ දැන් කෝප් කමිටුව වාර්තා ලබා දීලා තියෙන ඒවා ක්‍රියාත්මක වෙනවා. මම කෝප් කමිටුවේ අවුරුදු ගණනාවක් හිටියා. හැබැයි පළවෙනි වතාවට අපි දැක්කා කෝප් කමිටුවේ වාර්තාවක් ක්‍රියාත්මක වාර්තාවක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. වාස්දේව මන්ත්‍රීමා සතුටු වෙනවා ඒ පිළිබඳව මම දන්න හොඳටම. අපි ඒව ඉස්සරහට ගෙනියන්න ඕන. හොරකම ඒ ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද කියලා දෙයක් නැහැ. ඒ ආණ්ඩුව වැඩියෙන් හොරකම් කරා නම් මේ ආණ්ඩුව අඩුවෙන් හොරකම් කරාට කමක් නැහැ කියන මතේ අපි ඉන්නේ නැහැ. ඒ ආණ්ඩුව වැඩියෙන් හොරකම් කරත් මේ ආණ්ඩුව අඩුවෙන් හොරකම් කරන්න ඕන නැහැ. එහෙම හොරකමක් සිද්ධ වෙනවා නම් ඒ ආණ්ඩුවේද මේ ආණ්ඩුවේද කියලා බලන්නේ නැතුව දඬුවම් දෙන්න ඕනේ කියන න්‍යාය අපි හැම වෙලාවෙම ඉන්නවා. ඒ පැහැදිලි ඒවා පිළිබඳව කතා වෙනවා. කැබිනට් මණ්ඩලයේ අද පුළුල් ලිදියට ඒවා සාකච්ඡා කරනවා. කැබිනට් මණ්ඩලයේ පැයක් වෙනම ජනාධිපතිතුමා දීලා තියෙනවා දේශපාලන කාරණා කතා කරලා. හැම ඇමතිවරයෙකුටම තමන්ට තියෙන ගැටලු වෙනම ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ වෙනම අවස්ථාවක් දීලා තියෙනවා. ඒ පිළිබඳව අපි බොහෝ කරුණු ඉදිරියට අරගෙන යනවා. ඒ නිසා මම සඳහන් කරන්න කැමති අපිට කාල වේලාව බොහොම අඩුයි. විපක්ෂ නායකතුමත් මේ සැරේ කියනවා මේ අය වැලේකනේ හොඳයි කියලා. කොහෙන් හරි අඩුපාඩු වල්ලා ගන්න පුළුවන්. හැබැයි අපිට ඕන උමනා වෙන්නේ මේ බඩු මිලේ ගැන කතා කරනවා. කොච්චර භාණ්ඩ ප්‍රමාණික මිල අපි මේ ආණ්ඩුව බලයට පත් වුණාම අඩු කරාද? ඒක කතා කරන්නේ මේ සැරේ කියනවා සීනි කිලෝ එකක් රුපියල් දෙකක් අඩු කරා. මේක මොකද්ද සීනි කිලෝ එකක් මාස කොච්චර කාලයක් පාවිච්චි කරනවද අහන්න. හැබැයි අපිම කිව්ව නේද අපේම සහෝදරවරු ගිහිල්ලා ලුණු කිලෝ එකේ මිල වැඩි වැඩි වුණා කියලා අපි කොච්චර කෑ ගැව්වද? එතකොට සීනි කිලෝ එක 100 ගණන් වල ඉඳලා මේ 80ට විතර එනකොට ඒක ප්‍රශ්නයක්. අපි ඒකේ වාසිය දකින්නේ නැහැ. මේ හැම එකම අපි මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. මම නම් කියන්නේ මේ බඩු මිල අඩු කිරීම නෙමෙයි මේ අයවැලේකනේ ප්‍රධාන හොඳ ලක්ෂණය. ඒක අපි පැත්තකට තියාගමු. අපිට ඕන විදියකට පතුරු ගහන්න පුළුවන්. හැම මිනිසුන්ම ආවේගශීලී මිනිස්සු ඉන්නේ. ඒ අය කුපිත කරන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන මේක හොඳ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න. වැරදි තමුන්නාසලා පෙන්නලා දෙන්න.
ඒක යුතුයකම අවසානයි. කල්.
වැරදි තමුන්නාසලා පෙන්නලා දෙන්න. ඒක තමුන්නාසලාගේ යුතුයකම. ඒවත් සංශෝධන සහිතව ගෙනියන්න ඕන කියන එක තමයි මගේ මතය. මේක අයවැලියකනේ ඉදිරිපත් කරාම මේක අවසාන ලියුම මේක සීල් කරා වෙනස් කරන්න කියන බෑ කියන එක ගිය වතාවෙන් අපි පෙන්නලා තියෙනවා. මේ වතාවෙත් මේකේ තියෙන යම් යම් අඩුපාඩු තියෙනවනම් සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. තමුන්නාසල එක පෙන්නලා දෙන්න ඒක නිවැරදි කරන්න අපි මේ රජය තුල කටයුතු කරනවායි කියන එකත් පැහැදිලිව සඳහන් කරමින් මුදල් ලැබතුමා ඉතිහාසයේ ඉහළ මට්ටමේ ගිය වතාවත් එක්ක සංසන්දනය කරනකොට සම්පූර්ණ වෙනස් කරපු අයවැලේකනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා විශාල ප්‍රමාණයක් පිළිගැනීමෙන් ඉදිරිපත් කර අයවැලේකනය පිළිබඳව අපේ ගෞරව හිමි කරමින් මානිනා ස්තුතියි.
ස්තුතියි. Honorable S. Yogeshwaran.
கௌரவே தலைமைதாங்கம் உறுப்பினர் அவர்களே, கடந்த 2014 ஆண்டுக்கான வரவு செலவு திட்ட விவாதத்தில் கலந்து கொண்டு உரையாற்றுவதையிட்டு முதலில் மகிழ்ச்சி அடைகின்றேன். தற்போது கொண்டுவரப்பட்டிருக்கும் இவ்வரவு செலவு திட்டமானது தனியார் துறையினரையும் தனவந்தர்களையும் அமைச்சர்களின் நலனையும் தென்பகுதி தனவந்தர்களையும் மையமாக கொண்ட வரவு செலவு திட்டமே தவிர யுத்தத்தால் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மாகாணத்தை கட்டியெழுப்பி அம்மக்களின் வறுமையை நீக்கும் திட்டமல்ல என்பதனை இவ்விடத்திலே குறிப்பிட விரும்புகின்றேன். குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்தின் பாசிக்குடா உட்பட்ட பகுதிகளில் சுற்றுலாத்துறையை அபிவிருத்தி செய்யும் திட்டத்தை மையமாக கொண்ட முன்மொழிவு வரவு செலவு திட்டத்தில் உள்ளது. ஆனால் முன்பிருந்த அரசாங்கத்தின் கீழ் சுற்றுலாத்துறை அப்பகுதிக்கு கொண்டுவரப்பட்ட போதும் மட்டக்களப்பு மாவட்ட மக்களுக்கோ அன்று கிழக்கு மாகாண மக்களுக்கோ பாரிய சுற்றுலா விடுதி அமைக்க அனுமதிக்கப்படவில்லை. தென்பகுதி பெரும்பான்மையின மக்களே சுற்றுலா விடுதிகளை அமைத்துள்ளனர். இப்போதும் தென்பகுதி பெரும்பான்மை மக்களின் நலன் கருதியே அந்த கடற்கரை பகுதிகளை சுவீகரிக்கும் முகமாகவும் குடியேற்றங்களை ஏற்படுத்தும் முகமாகவும் மட்டக்களப்பின் குடிசன தொகையின் பெரும்பான்மையின மக்கள் தொகையை அதிகரிக்கும் முகமாகவும் இந்த வரவு செலவு திட்டத்திலே இந்த முன்மொழிவு நடைபெற்றிருக்கிறது. உண்மையிலேயே சுற்றுலா விடுதிகளில் பாசிக்குடாவில் அந்த பகுதியைச் சூழ இருக்கின்ற 60% இளைஞர் யுவதிகள் தொழில் வாய்ப்புக்கு உட்படுத்தப்பட வேண்டும். அது சுற்றி நிறுவத்தில் உள்ளது. ஆனால் தற்போது 5 வீதம் கூட அவ்வாறு தமிழ் பேசும் மக்கள் இணைக்கப்படவில்லை. ஆகவே இங்கு சுற்றுலா சார்பாக கொண்டு வரப்பட்டிருக்கின்ற இந்த வரவு செலவு திட்ட நிதியொதுக்கீடானது எங்களை பொறுத்தவரையில் பொருத்தமற்றதாக அமைகின்றது. அரச தனியார் பங்கேற்பின் அடிப்படையில் கண்டி, அன்றாபுரம், காலி, மட்டக்களப்பு மற்றும் பதுளை மாவட்டங்களில் கண்காட்சி நிலையங்கள் தாவிக்க தனியார் துறைக்கு ஊக்கம் அளிக்கப்படுவதாக வரவு செலவு திட்டம் கூறுகிறது. இதுவும் மட்டக்களப்பு மாவட்டத்தின் தென்பகுதி பெரும்பான்மை மக்களின் குடியேற்றத்தையும் அவர்களது நலனையும் கொண்டே அங்கிருக்கின்ற காணிகளை சுவீகரிக்கும் நோக்கோடு மேற்கொள்ளப்படுகின்றது என நான் கருதுகின்றேன். இன்று நான் ஒன்றை கூற வேண்டும் இந்த சபையிலே. இன்று மட்டக்களப்பு மாவட்டத்திலே அந்த பதுளை செங்கலடி வீதி, அந்த வீதி மட்டக்களப்பை இணைக்கும் அந்த வீதியில் இருக்கின்ற பங்குடாவளி என்று சொல்லப்படுகின்ற அந்த பகுதியிலே திட்டமிட்ட பௌத்த விகாரையை தாவிப்பதற்கான ஒரு நடவடிக்கை நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உண்மையிலேயே அந்த இடத்திலே முன்பு இராணுவம் குடியிருந்தது. இராணுவம் குடியிருந்த பகுதிகளிலே அவர்கள் வெளியிடங்களில் இருக்கின்ற தொல்பொருட்கள் சிலவற்றை கொண்டு வந்து புதைக்கும் நடவடிக்கை இராணுவம் இருந்த காலங்களில் நடைபெற்றது. அந்த வகையில் இருந்து சில பொருட்களை மீட்டுக் கொண்டு தமிழ் மக்கள் மாத்திரம் வாழுகின்ற, அதே நேரத்தில் பௌத்த மக்கள் எப்போதும் வாழாத அந்த பகுதியிலே பௌத்த விகாரையை தாவிப்பதற்கு நடவடிக்கை மேற்கொள்ளப்பட்டு வருகிறது. இந்த நடவடிக்கையிட்டு இன்று அந்த இடத்திலே போலீஸ் பாதுகாப்பு போடப்பட்டிருக்கிறது. அவ்வாறாயினும் பௌத்த விகாரையை நாங்கள் அங்கு வைப்போம் என்ற உறுதியில் பௌத்த பிக்குகள் ஒரு குழுவாக அங்கு செயற்பட்டுக் கொண்டிருக்கின்றார்கள். இதனை தடுத்து நிறுத்த வேண்டும் என்று இந்த சபையில் கேட்டுக் கொள்கிறேன். அண்மையில் கூட எங்களது மட்டக்களப்பு மாவட்டத்தின் நகர பகுதியில் இருக்கின்ற ஒரு மங்களராம விகாரையின் பௌத்த பிக்கு ஒருவர் அம்பித்திய சுமண தேரோ என்பவர் தான் அரச காணிகளை சுவீகரிக்கும் நோக்கோடும் திட்டமிட்ட பெரும்பான்மையின குடியேற்றத்தை ஏற்படுத்தும் நோக்கோடும் வீதியில் போராட்டம் செய்த வேளையில் அந்த இடத்திற்கு சென்ற பட்டிப்பளை பிரதேச செயலாளர் அவர்களையும், அந்த பகுதிக்கான பிரதேச செயலாளர் அவர், அந்த கிராமத்திற்குரிய குறித்த கிராமத்துக்குரிய கிராம அதிகாரி அவர்களையும் மிகவும் படு மோசமாக திட்டி தீர்த்ததுடன் தேவையற்ற ஒரு பௌத்த மதமையை ஏற்றுக்கொள்ளாத வசனங்களை எல்லாம் பிரயோகித்திருக்கின்றார். மிக மோசமாக பேசியிருக்கிறார். தமிழர்களை புலிகள் என்று திட்டியிருக்கின்றார். ஆகவே இவ்வாறான நிலைமை அங்கு காணப்படுகின்றது. அவருக்கு எதிராக நான் அண்மையில் நேற்றைய தினம் அங்கு மட்டக்களப்பில் பாரிய ஆர்ப்பாட்டம் ஒன்று நடைபெற்றது. அந்த பட்டிப்பளை பிரதேச செயலகத்துக்கு முன்பாக தற்போது போலீசார் விசாரணை செய்கின்றனர், நீதி மன்றின் முன் நிறுத்துவதாக கூறுகின்றனர். ஆனால் ஒரு கவலையை நான் இந்த இடத்தில் தெரிவிக்கின்றேன். புத்த சாசன அமைச்சும் நீதி அமைச்சும் ஒன்றாக இருக்கிறது. ஆகவே அதில் மாற்றம் வேண்டும். நீதி அமைச்சு தனியாக செல்ல வேண்டும், புத்த சாசனமைச்சு வேறாக வர வேண்டும். ஏனென்றால் இது ரெண்டும் இருப்பதனால் எந்த அளவு நீதி பரிபாலனம் நடக்கும் என்பதில் எங்களுக்கு சந்தேகம் இருக்கின்றது என்றும் இந்த சபையிலே தெரிவித்துக் கொள்கின்றேன். அது மட்டுமல்ல, மன்னார் மற்றும் மட்டக்களப்பு மாவட்டத்தில் நீரியல் வள கைத்தொழில் வலயங்களை உருவாக்கும் நோக்கில் 500 மில்லியன் முன்மொழிவு நடைபெற்றிருக்கிறது. இதன் முக்கிய நோக்கம் தென்பகுதி பெரும்பான்மையின முதலாளிகளை இங்கு முதலீடு செய்ய ஏற்பாடு செய்வதுடன் அதன் மூலம் பெரும்பான்மையின குடியேற்றத்தை ஊக்குவிப்பதாகும். கடந்த வருடத்தில் ரால் நண்டு வளர்ப்பு என்னும் வகையில் இத்திட்டம் கொண்டுவரப்பட்டது. 2016 வரவு செலவு திட்ட முன்மொழியின் மூலம் வாகரை பிரதேசத்தில் இதற்கான ஏற்பாடுகள் நடைபெற்ற போது அந்த மக்கள் அதனை நிராகரித்தனர். அதற்கு காரணம் மாவட்டத்தில் உள்ள மக்களின் வாழ்வாதாரத்தை அடிப்படையாக கொண்ட திட்டமல்லாமல் வெளி மாவட்ட பெரும்பான்மையின முதலாளிகளை உருவாக்கும் திட்டமாக அந்த வளத்தை அவர்களுக்கு பயன்படுத்தும் முகமாக அமைந்திருந்தனாலே அந்த மக்கள் இதனை எதிர்த்தனர். அது மாத்திரமல்ல, இவ்வரவு செலவு திட்டத்திலே தரைகீழ் நீரின் கண்காணிப்பு 8 மாவட்டங்களில் உள்ளடங்கி அதில் ஒன்றாக மட்டக்களப்பு மாவட்டமும் உட்படுத்தப்பட்டிருக்கின்றது. இதற்காக 200 மில்லியன் ஒதுக்கப்பட்டுள்ளது. இத்திட்டம் பிற்காலத்தில் உகந்ததானாலும் தற்போது அப்பகுதி மக்களின் வாழ்வாதாரத்திற்கோ அபிவிருத்திக்கோ உகந்ததாக கூற முடியாது. எனவே இந்த முன்மொழிவு தற்போதைய காலத்தில் அந்த மாவட்ட மக்களுக்கு உகந்தது இல்லை என்பதனை இந்த இடத்திலே தெரிவித்துக் கொள்கிறேன். மட்டக்களப்பு மாவட்டத்திலும் குடாநாட்டு கரையோர பிரதேசங்களிலும் அம்பாந்தோட்டை யாழ்ப்பாணம் போன்றவற்றிலும் மீனவர்களுக்கான வீடமைப்பு மற்றும் வாழ்வாதார அபிவிருத்தியை மையமாக கொண்டு 1200 மில்லியன் ஒதுக்கப்பட்டுள்ளது. மீனவர்களுக்கு வீடு வாழ்வாதார உதவியை வழங்குவதை நாங்கள் வரவேற்கின்றோம். அதற்காக தற்காலிகமாக தென்பகுதியில் இருந்து மீன்பிடிக்க வருபவர்களுக்கு மட்டக்களப்பில் வீடு வழங்கி மீன்பிடி தொழிலை ஊக்குவிக்க அனுமதிக்க முடியாது. இது நல்லாட்சி என்று கூறும் அரசாங்கத்தின் இது பொருத்தமற்ற செயற்பாடாகவே அமையும். அண்மை காலத்தில் கூட வெளிமாவட்ட மீனவர்கள் இந்த பகுதியிலே மீன்பிடிக்கின்றார்கள் என்பதனை, வடக்கு கிழக்கு பகுதியில் மீன்பிடிக்கின்றார்கள் என்பதனை மீன்பிடி அமைச்சின் கவனத்திற்கு கொண்டு சென்ற போதும் அவர் அது சம்பந்தமாக கவனம் செலுத்தாமல் இருந்ததை இந்த சபையிலே வேதனையுடன் தெரிவித்துக் கொள்கின்றேன். ஆகவே இந்த வகையில் நாங்கள் நோக்கும் போது தற்போது ஒதுக்கப்படும் நிதி மூலம் மட்டக்களப்பு மாவட்டத்தில் வசிக்கும் மீனவர்கள் தவிர வெளிமாவட்டத்தை சேர்ந்த எவரும் மீன்பிடி உதவி என்ற வகையிலான குடியேற்ற முயற்சியில் உள்வாங்க கூடாது என்பதனையும் இந்த சபையிலே கேட்டுக் கொள்கின்றேன். இன்று இந்த வரவு செலவு திட்டத்திலே சில ஒதுக்கீடுகள் மிக குறைவாகவே நடைபெற்றிருக்கிறது. 2016 ஆம் ஆண்டு வரவு செலவு திட்டத்தை ஒப்பிடும் போது 2017 ஆம் ஆண்டு ஒதுக்கப்பட்ட நிதியானது சில முக்கிய விடயங்களுக்கு குறைவாக ஒதுக்கப்பட்டிருக்கின்றது. குறிப்பாக சுகாதாரம், போக்குவரத்து, உயர்கல்வி, நெடுஞ்சாலை, விவசாயம், மின்வேலி புதுப்பித்தல், சிறுவர் மகளிர் அபிவிருத்தி, சமூக வலுவூட்டல், நலம்புரி, கல்வி, உள்ளூராட்சி மாகாண சபை, தேசிய கலந்துரையாடல், மகாவலி அபிவிருத்தி, நகர திட்டமிடல், நீர்வளங்கள், வெளிநாட்டு தொழில் வாய்ப்பு, சட்டம் ஒழுங்கு, தொழில் உறவுகள், தொழிற்சங்க உறவுகள், திறன் அபிவிருத்தி, நீர்ப்பாசன மற்றும் நீரக வள அமைச்சு உட்பட்ட அமைச்சுகளுக்கு ஒதுக்கப்பட்ட நிதி மிக குறைவாகவே இங்கு இருக்கின்றது. அது தவிர பாதுகாப்புக்கும் குறைவாக நிதி ஒதுக்கப்பட்டாலும் அது தற்கால தேவையின் நிமித்தம் தேவையற்ற ஒதுக்கீடாகவே கருதக்கூடியதாக இருக்கின்றது. ஏனென்றால் இந்த நாட்டிலே பிரச்சனை இல்லை, பாதுகாப்பு படையினருக்கு இது பெருந்தொகையாக ஒதுக்கப்பட்ட நிதியாக கருதப்படுகின்றது. இதில் கல்வி உயர்கல்வி விடயத்தை நாங்கள் உற்று நோக்கினால் இவற்றிலே வரவு செலவு திட்ட முன்மொழியில் சில நடவடிக்கைகள் சிறப்பாக காட்டப்பட்டிருந்தாலும் ஒதுக்கீடு குறைவாக இருக்கின்றது. வடக்கு கிழக்கு மாகாணங்களில் பாடசாலைகள் பல வள குறைபாடுகளுடன் உள்ள நிலையில் அவற்றுக்கான விசேட திட்டங்கள் எதுவுமற்ற சூழலில் இந்த கல்விக்கான ஒதுக்கீடு குறைந்ததாக இருக்கின்றது. கிட்டத்தட்ட இந்த கல்விக்காக சென்ற வருடத்தை ஒப்பிடும் போது சென்ற வரவு செலவு திட்டத்தில் குறிக்கப்பட்ட நிதியை இருந்து கிட்டத்தட்ட 1,09,32 மில்லியன் குறைவாக காட்டப்பட்டிருக்கின்றது. உயர்கல்வி நெடுஞ்சாலைக்கு 8,015 மில்லியன் குறைவாக காட்டப்பட்டிருக்கிறது. ஆகவே இங்கு நாங்கள் உற்று நோக்கும் போது கல்விக்காக 2016 9.58% ஒதுக்கப்பட்டது. இந்த வருடத்தில் இந்த ஒதுக்கீட்டிலே 4.23% தான் ஒதுக்கப்பட்டிருக்கிறது. ஆனால் கல்வி விடயம் அழகுபடுத்தப்பட்டிருக்கிறது அந்த வரவு செலவு திட்டத்தில். இன்று பாடசாலை மாணவர்களுக்கு மடிக்கணினி வழங்குவது பற்றி குறிப்பிடப்பட்டிருக்கின்றது. அதனை வரவேற்கின்றோம். ஆனாலும் அதன் பின்னணியில் கலாச்சார சீரழிவு தோன்றக்கூடிய சூழல் இருக்கின்றது என்பதனையும் இந்த சபையிலே சுட்டிக்காட்டுகின்றேன். 50 மடிக்கணினிகள் தனியாரிடம் பாடசாலைகள் கொள்வனவு செய்கின்ற திட்டமும் இங்கு குறிப்பிடப்பட்டிருக்கின்றது. தனியார்கள் என்றால் யார் என்பதை சுட்டிக்காட்ட வேண்டும். ஏனென்றால் சில அமைச்சர்கள் கூட அதனை பொறுப்படுத்தி தங்களது தனியார் நிறுவனங்களுக்கு அதை கொள்வனவு செய்ய ஊக்குவிப்பார்கள். அந்த நடவடிக்கை நடைபெறுகின்றது. ஏனென்றால் 65 வடக்கு மாகாண 65,000 வீட்டு திட்டத்திலே ஒரு சதி முயற்சி அதிலே நடைபெற்றது. ஆகவே இந்த திட்டத்தில் குறிப்பிடப்படுகின்ற இதையும் நாங்கள் சந்தேகம் கொண்டு பார்க்க வேண்டிய சூழல் இருக்கின்றது. கௌரவ உறுப்பினர் அவர்களே, இன்று தொற்றா நோய்கள் பாரிய தாக்கத்தை சுகாதார ரீதியில் எங்களுக்கு ஏற்படுத்தி வருகின்றது எங்கள் சமூகத்திற்கு. ஆகவே எங்கள் மக்கள் எதிர்கொள்ளுகின்ற இந்த தொற்றா நோய் இருக்கின்ற இந்த கால வேளையிலே சுகாதார அமைச்சுக்கு ஒதுக்கிய நிதி குறைக்கப்பட்டிருப்பது வேதனையை தருகிறது. கிட்டத்தட்ட கடந்த வரவு செலவு திட்டத்தில் இருந்து 13,106 மில்லியன் ரூபாய் இந்த வருடத்திலே குறைக்கப்பட்டிருக்கிறது சுகாதாரத்திற்கு. முக்கியமாக சுகாதார தேவை அவசியமாக இருக்கும் நிலையில் இது செய்யப்பட்டிருக்கிறது. இந்த ஒதுக்கீடு கடந்த வரவு செலவு திட்டத்தில் 8.97 வீதமாக இருந்தது, தற்போது 8.85 வீதமாக மாற்றப்பட்டிருக்கிறது, குறைந்திருக்கின்றது. தற்போது எமது நாட்டை பொறுத்தவரையிலே திடீர் திடீரென அனர்த்தம் வருகின்றது, உலக நாடுகளிலும் அது பெருகி வருகின்றது. ஆனால் இந்த வழியிலே அனர்த்தத்திற்காக ஒதுக்கிய அனர்த்த முகாமைத்துவ அமைச்சுக்கு ஒதுக்கிய நிதி குறைவாக காணப்படுகிறது. கடந்த வரவு செலவு திட்டத்தை விட 1678 மில்லியன் குறைவாகவே காட்டப்பட்டிருக்கின்றது. ஆகவே கடந்த காலத்தை விட இங்கு முக்கிய தேவைக்கு இங்கு நிதி கடந்த வருடத்தை விட குறைவாக ஏற்படுத்தப்பட்டிருக்கின்றது. வடக்கு கிழக்கு மக்கள் பெரும்பாலும் மீன்பிடி விவசாயம் உட்பட்ட தொழிலையே வாழ்வாதாரமாக கொண்டு வாழுகின்றார்கள். இந்த நிலையிலே இந்த கடந்த இந்த ஒதுக்கீட்டிலே 32,807 மில்லியன் ஒதுக்கீடானது குறைவான நிலையில் விவசாயத்திற்கு ஒதுக்கப்பட்டிருக்கிறது. பாருங்கள், கிட்டத்தட்ட 32,807 மில்லியன். விவசாயம் ஒரு முக்கியமானது. ஆகவே இந்த ஒதுக்கீடுகள் எல்லாம் முக்கிய தேவையிலே குறைக்கப்பட்டிருக்கிறது. அது மட்டுமின்றி கடந்த கால யுத்த சூழலால் பாதிக்கப்பட்டு உடல் உறுப்புகளை இழந்த விசேட தேவைக்குரியவர்களாக வடக்கு கிழக்கில் வாழ்ந்து கொண்டிருக்கும் எமது உறவுகளுக்கான எந்த உதவி திட்டமும் இதில் முன்மொழிவாக காட்டப்படவில்லை. அது தவிர இதற்கு ஓரளவு ஆதரவை கொடுக்கக்கூடிய சமூக வலுவூட்டல் நலம்புரிய அமைச்சுக்கு கடந்த வரவு செலவு திட்ட ஒதுக்கீட்டில் இருந்து 52,151 மில்லியன் குறைக்கப்பட்டிருக்கிறது. ஆகவே இந்த வரவு செலவு திட்டத்திலே இந்த நிலைமை குறைந்து காணப்படுகிறது. நீர்ப்பாசன திட்டங்கள் சார்பாக சில முன்மொழிவுகள் இங்கு குறிக்கப்பட்டிருக்கின்றன. ஆனால் இந்த நீர்ப்பாசன திட்டத்தின் சார்பாக ஒதுக்கப்பட்ட ஒதுக்கீடும் கூட கடந்த வரவு செலவு திட்ட நிதியில் இருந்து 8,400 மில்லியன் குறைவாகவே ஒதுக்கப்பட்டிருக்கிறது. அதிலும் நான் நினைக்கிறேன் ஒரு முக்கிய விடயம் அங்கு ஊடுருவி நிற்கின்றது. அதாவது சில அமைச்சர்களின் சுய தேவைக்காக இந்த நிதி ஒதுக்கப்பட்டதா என்ற சந்தேகத்தை தோற்றுவித்திருக்கின்றது. மன்னார் மாவட்டத்திலே இருக்கின்ற தாராபுரம் குளம் புனரமைப்புக்காக கிட்டத்தட்ட 150 மில்லியன் ஒதுக்கப்படுகிறது. 2010 மன்னார் மாவட்டத்தின் கடைத்தொகுதிக்கு ஒதுக்கப்பட்ட நிதி எங்கு சென்றது? அங்கு எதுவும் நடக்கவில்லை. ஆனால் 1.5 லட்சம் ரூபாயில் அங்கிருக்கின்ற நகர சபை விளம்பரங்களை அமைச்சுக்களின் விளம்பரங்களை செய்ததான் மிச்சமாக இருந்தது. 2011 மன்னார் மாவட்டத்தின் கலாச்சார மண்டபத்திற்காக ஒதுக்கப்பட்ட நிதி எங்கு சென்றது? வரவு செலவு திட்டத்தில் கூறப்படுகின்றது, அங்கு நடைமுறைப்படுத்தப்படவில்லை. அப்போதும் இந்த ரிஷாத் என்று சொல்லப்படுகின்ற அந்த வர்த்தக வாணிப அமைச்சர் தான் இருந்தார். ஆனால் இப்போது அந்த ரிசாத் பிரதியின் கௌரவ அமைச்சர் அவர்களின் கிராமத்துக்கு அருகில் இருக்கின்ற தாராபுரத்திற்கு குளத்திற்கு 150 மில்லியன் ஒதுக்கப்பட வேண்டும் என்றால் என்ன அவசியம்? நாங்கள் அந்த குளத்தை நாங்கள் அறிவோம். அது சுற்றி வர சிறிய குளம், கட்டுக்கள் கட்டப்பட்டிருக்கின்ற குளம். அதை அபிவிருத்தி செய்வதற்கு அங்கு எந்த ஏற்பாடும் இல்லை. அவ்வாறான நிலையில் அவ்வாறான நிதி ஒதுக்கப்பட வேண்டிய அவசியம் இல்லை.
When the honorable minister's name is mentioned, he must refrain from mentioning the name when the minister is not there. It's an incorrect story that he is coming out with.
கௌரவ குழுக்களின் கௌரவ உறுப்பினர் அவர்களே, இதில் கூறப்படுவதை எதையும் நீங்கள் தடை செய்ய வேண்டாம். உண்மையை சொல்லும் போது பலருக்கு அது கசக்கும். இன்று வடக்கு கிழக்கு மாகாணங்களில் கடந்த யுத்த சூழலால் பாதிக்கப்பட்ட கணவனை இழந்த குடும்பங்கள், தலைமை தாங்கும் பெண்கள் அதிகரித்த நிலையிலே காணப்படுகின்றது. இவர்களது வாழ்வாதாரத்தை கட்டி எழுப்பக்கூடிய சரியான திட்டமிடல் இல்லை. ஆனால் சிலவற்றை பேச்சுக்காக கூறிக்கொண்டிருக்கின்றார்கள். வடக்கு கிழக்கில் பல பாலங்கள் இன்று வரை கட்டப்படாத நிலைமையிலே காணப்படுகின்றன. எங்களது கௌரவ உறுப்பினர்களும் நீண்டகாலமாக அந்த பாலங்கள் விடயத்தை கூறி வருகின்றார்கள். ஆனால் இந்த பாலங்கள் சம்பந்தமாக எந்த நடவடிக்கையும் எடுக்கப்படாமல் இருக்கின்றது. ஆகவே அந்த பாலங்களை கட்டி முடிப்பதற்கும் நடவடிக்கை எடுக்கப்பட வேண்டும். குறிப்பாக மட்டக்களப்பு மாவட்டத்திலே முக்கியமாக இருக்கின்ற தேவையாக இருக்கின்ற கிரான் பாலம் மற்றும் கிண்ணியடி முருக்கன் தீவு இணைப்பு பாலம் மற்றும் சந்திவெளி தீலிவெட்டை இணைப்பு பாலம் மற்றும் பங்கடாவளி நரிப்புல் தோட்ட இணைப்பு பாலம், அதோடு வாழச்சேனை நாசுவந்தீவு இணைப்பு பாலம், அதே போன்று சின்னத்தட்டு முனை புனைப்பு பாலம் போன்ற பாலங்கள் புனரமைக்கப்பட வேண்டிய அவசியம் இருக்கின்றது. ஆகவே அதையும் கருத்தில் கொண்டு செயற்படுமாறு வேண்டுகின்றோம். அத்தோடு இன்று மதஸ்தலங்களை புனரமைக்கும் நடவடிக்கைகளுக்கு 25 மில்லியன் சுற்றுலாத்துறை மற்றும் கிறிஸ்தவ மத அலுவலர்கள் அமைச்சுக்கு ஒதுக்கப்பட்டுள்ளது. ஆனால் இந்து விகார அமைச்சுக்கு இவ்வாறான விசேட ஒதுக்கீடுகள் இல்லை. இது ஒரு பாரபட்சமாகும். பௌத்தர்களின் பிரிவினாக்களின் உட்கட்டமைப்பு வசதி மற்றும் ஆசிரியர்களின் அளவை வளர்ப்பதற்கு புத்த சாசன அமைச்சுக்கு 50 மில்லியன் ஒதுக்கீடு மற்றும் பிரிவினாக்களின் கல்விக்கு பிக்குகளுக்கு 2500 ரூபாய் மானியம் வீதம் 150 மில்லியன் ஒதுக்கீடு என்பன நடைபெற்றிருக்கின்றது. ஆனால் இவ்வகையில் இந்து இஸ்லாம் கிறிஸ்தவ மதங்களின் அறக்கல்வி திட்டங்களுக்கு விசேட ஒதுக்கீடு எதுவும் இங்கு நடைபெறவில்லை. இது ஒரு பாரபட்சமாக இருக்கின்றது. கிட்டத்தட்ட பௌத்த மதத்திற்கு மட்டும் சென்ற வரவு செலவு திட்டத்தை விட 532 மில்லியன் அதிகமாக ஒதுக்கப்பட்டிருக்கின்றது. இதிலே பெரும் சந்தேகம் ஏற்படுகிறது. அண்மையிலே புத்த சாசன அமைச்சர் கூறியிருந்தார், 345 பௌத்த விகாரைகளை வடக்கு கிழக்கு பகுதியிலே புனரமைக்க இருப்பதாக. ஆகவே அந்த அளவு பெரும்பான்மை விகாரைகள் அங்கு இல்லை. இது என்ன சதி முயற்சியின்கள் நடைபெறுகின்றது என்பது கேள்விக்குறியாக இருக்கின்றது. கௌரவ உறுப்பினர் அவர்களே, இவ்வரவு செலவு திட்டத்தில் ஒரு நிமிடம் இவ்வரவு செலவு திட்டத்தில் ஓய்வூதியம் பெறும் உயர்கல்வியாளர்கள் நீதித்துறையாளர்களுக்கு சேவை நீடிப்பு வழங்க தீர்மானம் உள்ளது. இது வளர்ந்து வரும் இளம் கல்வியாளர்கள், நீதித்துறை சேர்ந்தவர்கள் எதிர்காலத்தில் அவர்கள் பதவி உயர்வு பெறுவதிலும் தொழில் வாய்ப்பு பெறுவதிலும் பாதிப்பை ஏற்படுத்தும். ஆகவே இந்த முன்மொழிவை நீங்கள் நீக்குதல் பொருத்தமானது என்பதனையும் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு மதுசாரத்திற்கு இறக்குமதிக்கு அறவிடும் வரி 500 ரூபாவாக இருந்து 800 ரூபாக அதிகரித்துள்ளது. ஆகவே இதனை 2000 ரூபாயாக அதிகரிப்பதுடன் மதுபான சாலைகளை குறைப்பதற்கான தீர்மானத்தை இந்த வரவு செலவு திட்டத்தின் கொண்டு வராவிட்டாலும் இனியாவது கொண்டு வந்து இந்த நாட்டிலே நல்ல ஆட்சியையும் நல்ல சமூகத்தையும் உருவாக்க முன்வர வேண்டும் என்று கேட்டு நிறைவுபடுத்துகிறேன்.
தேங்க்யூ கரு அனும கமகேன் சேமசிங்க மந்தித்துமா முழுசன
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි 2017 අයවැය යෝජනය හා ඒ ආශ්‍රිත ප්‍රතිලාභ සම්බන්ධයෙන් උත්තරීතර සභාවට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන ඔබතුමාට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. අද රටේ අපේ රටේ ජනගහනය ගත්තොත් 52%ක් වෙන්නේ කාන්තාවන්. ඒ වගේම සමස්ත ජනගහනයෙන් 25%ක්ම ඉන්නේ අවුරුදු 19 34 අතර කාන්තාවන්. 2041 වසර වෙනකොට මේ සියලු දෙනාම 25%ක්ම වයස අවුරුදු 60 දක්වා ඉක්ම වූ කාන්තාවන් බවට පත් වෙනවා. ජාතික සංවර්ධනය වෙනුවෙන් කාන්තාවන්ගේ ශ්‍රමජාතකත්වය 36%ක් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ගත්තොත් 50%කට වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. මේ පාර අයවැයෙන් ඉදිරි වසර 25 දී තරුණ හා මැදිවියට පත්වෙන කාන්තාවන්ගේ කුසලතාවයන් දක්ෂතාවයන් උපනංවා ගන්න උපරිම දායකත්වයක් සඳහා වැඩසටහන් යෝජනා කරලා තියෙනවා. දැනට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කාන්තාවන් වෙනුවෙන් අවුරුදු 10කින් ආපසු ගෙවීමට රුපියල් 115,000 දක්වා ණය මුදලක් ලබා දෙන්න දීලා තියෙන යෝජනාව දිගටම පවත්වනාගෙන යන්න තීරණය කළා තියෙනවා. මේ මගින් ස්වයං රැකියා ආරම්භ කරන්න, එහෙම නැත්නම් ඒව වැඩි දියුණු කරන්න, මුල්‍යමය අර්බුදයකින් තොරව තම ව්‍යාපාර නව ක්ෂේත්‍ර සඳහා යොමු කරන්න කාන්තාවන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයක් වෙතම රුපියල් මිලියනයක මුදලක් නිදහස් කරන්න යෝජනා කරලා තියෙනවා. මේ මගින් 50 දෙනෙක් සමන්විත කණ්ඩායමක් විසින් දියත් කරන කණ්ඩායම ස්වයං රැකියා වැඩසටහන් සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම කාන්තාවන්ට පුළුවන් කෘෂිකාර්මික අත්කම් බිම් මල් වගාවන්, කාර්මික විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන, විසිතුරු මල් වගා මේ වගේ වැඩසටහන් කරන්න ඇත්තරම රුපියල් මිලියන 7000ක් වෙන් කරලා තියෙනවා. අපි හිතනවා මේ රැකියාවන් මේ විශේෂ රැකියා අවස්ථා මගින් 350,000ක් විතර රැකියාවන් උත්පාදනය වේවි. මේයින් බෞතරයක් ඉමේනේ කාන්තාවන්ට. මුලාසනාරුණ මන්ත්‍රීතුමනි, කාන්තාවන්ගේ ශ්‍රමය වෙනුවෙන් නිසි වටිනාකමක් ලබා දෙන්න මේ පර අයවැයෙන් පියවර ලබාගෙන තියෙනවා. දැනට 36%ක් වන කාන්තා ශ්‍රමදායකත්වය 2030 වෙනකොට 40%ක් දක්වා ඉහළ නංවන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම සේවකීන් 500කට වැඩිය ඉන්න සේවා ස්ථානයක ළමා දිවා සුරකු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න යෝජනා කරලා තියෙනවා. එතක ඒ මගින් දරුවන් බලා ගැනීමේ අවශ්‍යතාවය මත රැකියාවෙන් දෙමව්පිය මව ඇවිල්ල විශේෂයෙන්ම දරුව ගැන කරදර වෙන්නේ නැතුව දරුව ගැන ආරක්ෂාවක් තියෙනවා කියන මතයේ ඉඳගෙන රැකියාව කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීමේ පුහුණු වැඩසටහන් මේ පාර යෝජනා කරලා තියෙනවා. මැද පෙරදිග කලාපයේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගෙන් අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 7000ක් විදේශ විනිමය වශයෙන් අපිට ලැබෙනවා. මේකේ වැඩිපුර ඉන්නේ බහුතරයක් කාන්තාවෝ. ඉදිරියේදී මේ රැකියාවන් ඔක්කොම විදේශ රැකියා අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම අවම වැටුපක් මේ ශ්‍රමිකයන් සඳහා යෝජනා කරලා තියෙනවා. පුහුණු ශ්‍රමිකයෙක් සඳහා අවම වශයෙන් මාසිකව ඇමරිකන් ඩොලර් 450ක්. ඒ වගේම නුපුහුණු ශ්‍රමිකයෙක් සඳහා ඇමරිකන් ඩොලර් 350ක් ගෙවන වැඩසටහනක් අයවැය මගින් යෝජනා කරලා තියෙනවා. අවම වැටුප පිළිබඳ සාතිකයන් නොමැතිව විදේශගත වෙන්න අවස්ථාවක් ලබා නොදිය යුතුයි කියලත් යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම විදේශයේ සේවය කරන ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුපක් ඇති කරන්න ඕනි කියලත් මේ අයවැයෙන් අපි යෝජනා කරලා තියෙනවා. එතකොට අපිට පේනවා වැඩි ලාභයක් අපිට ප්‍රතිලාභයක් ලැබිලා තියෙන්නේ විදේශ ශ්‍රමිකයන් ලෙස වැඩ කරන කාන්තාවන්ට කියලා. ඒ වගේම බැංකු ණය ලබා දෙනකොටත් කාන්තාවන් සඳහා වෙනම 5% කොටසක් වෙන් කරන්න යෝජනා කරලා තියෙනවා. අපි ආහාර ද්‍රව්‍ය ගැන සලකලා බැලුවොත් විශේෂයෙන්ම මුළු තැංගය ගැන හිතුවොත් මුං ඇට රුපියල් 15කින් අඩු කරලා තියෙනවා කිලෝග්‍රෑම් එක මිල. ඒ වගේම පරිප්පු කිලෝග්‍රෑම් එක මිල රුපියල් 10ක්, අර්තාපල් කිලෝග්‍රෑම් එක රුපියල් 5කින්, හාල් මැස්සෝ කිලෝග්‍රෑම් එක රුපියල් 5කින්, සුදු සීනි රුපියල් 2කින්, භූමි තෙල් ලීටරයක මිල රුපියල් 5කින්, ඒ වගේම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් අපි රජයේ බලයට පත් වෙනකොට රුපියල් 2650යි තිබුණේ, අද 1350 දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කාන්තාවන් සඳහා කාන්තාවන් දේශපාලන නායකත්වයට පුහුණු කරන්න අපිට මේ වසරේදී අනිවාර්ය කෝටාවක් වෙන් වුණා. 25%ක් කාන්තාවන් සඳහා ලබා දෙනවා කියලා. ඒ නිසා අපි හිතනවා කාන්තාවන්ට මේ පාර දේශපාලන මණ්ඩලවල නියෝජිතයන් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩසටහනක් 2015 නවරජයේ බලයට පත් වුණාම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. එය දැන් වෙනකොට දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් ධනසවිය කියලා අපනයන කෘෂිකර්ම භෝග වගා කිරීමේ වැඩසටහනක්, සොයන් රැකියා වැඩසටහනක් දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පුද්ගලිකාංශයේ සේවකයන් වෙනුවෙන් රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමක් රජයෙන් යෝජනා කරලා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දිත් මේකෙන් වැඩිපුර ප්‍රතිලාභ ලබන්නේ කාන්තාවන්. ඒ මොකද ඇඟලුම් කර්මාන්තයේ දෙන කාන්තාවන් ඉන්නවා අපේ රටේ. තේ කර්මාන්තයේ කම්කරුවන් ලෙස දෙන්නේ කාන්තාවන්. මේ අයට මේ රුපියල් 2500 වැටුප් වැඩි කිරීමේ ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. කාන්තාව කියන්නේ හරියට මේ විදේශවලින් මුදල් ලිපීමේ භාණ්ඩයක් ලෙස තමයි සලකගෙන කාන්තාව විදේශ සේවයන්ට යොමු කරන්න සමාජයෙන් සෞඛ්‍යයේ සමාජයේ ඒගොල්ලන්ගේ සෞඛ්‍යය ගැන කල්පනා කරන්නේ නැතුව කාන්තාව විදේශගත වෙලා තියෙනවා. මේක නිසා දැන් මේ පාර රජයෙන් අපි ඒ සියලුම දේවල් වලට ආරක්ෂා කටයුතු කරලා තියෙනවා. කාන්තාවන්ට යන්න බැහැ රජයේ සාතිකයන් නැතුව. ඒ වගේම අපේ රටේ ඉන්න වැන්දඹු කාන්තාවන් යුද්ධය හා වෙනත් හේතු නිසා වැඳපු පවුල් සඳහා විශේෂ වැඩසටහන් කීපයක් වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මම විශේෂයෙන් තව දෙයක් සඳහන් කරන්න කැමතියි. මේ පර අයවැයට පෙර මම අපේ සෞඛ්‍ය ඇමතුමා එක්ක සාකච්ඡා කරා. තැලසීමියා රෝගීන් අපේ රටේ ඉන්න විශාල වශයෙන් මේ තැලසීමියා රෝගීන් වෙනුවෙන් අවුරුද්දකට මිලියන 1600ක් රජයෙන් වැය කරනවා. ඒ මිලියන 1600ක් වැය කරත් අවුරුදු 20ක් 22ක් වගේ වයස එනකොට මේ දරුවන් මියැදෙනවා. මොකද ඊට එහා ඒ දරුවන්ට ජීවත් වෙන්න බෑ.
ඔබතුමනේ මිනිත්තු දෙක කාලයක් තියෙනවා.
එතකොට මේ තැලසීමියා රෝගීන් සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මිලියන 250ක් වෙන් කරන ලෙස මම අපේ සෞඛ්‍ය ඇමතුමා එක්ක සාකච්ඡා කරා. අයවැයට පෙර එතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මේවර අයවැයට ඇටමිදුළු බද්ධ කිරීමේ රෝහල හදන එක ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා තැලසීමියා රෝගීන්ට විශාල සහනයක් ලැබෙයි. ඒ දෙමව්පියන් මානසික වශයෙන් ඉතාමත් දුක්ඛිත තත්ත්වයක ඉන්නේ මේ දරුවෝ මියැදෙන බව දැන දැන බෙදකම් කරන හින්දා. ඒ වගේම මම යෝජනා කරනවා මේ මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. මේ මිලියන 500ෙන් තැලසීමියා රෝගීන් රෝගය හඳුනා ගැනීම සඳහා සෑම පාසල් යන දරුවෙකුටම විශේෂයෙන්ම මම හිතනවා උසස් පෙළ හදාරන ශිෂ්‍යාවන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තැලසීමියා රෝගය සඳහා පරීක්ෂාවක් කරලා ඔවුන්ට හැඳිනීම් පතක් දෙන්න ලබා දෙන්න කටයුතු කරන්න අපේ සෞඛ්‍ය ඇමතුමාට ඒ මුදල් වලින්ම ඒ වැඩසටහනත් ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. මොකද තැලසීමියා රෝගය බෝ වෙන්නේ ඇත්තටම ජාන මගින්. එම තැලසීමියා රෝගය තියෙනවා කියලා යම් කෙනෙක් හඳුනාගත්තොත් තවත් තැලසීමියා රෝගියෙකු හා විවාහ වුණේ නැත්නම් ඒ තැලසීමියා රෝගය එතනින්ම නැති වෙලා යනවා. ඉතින් රටේ තැලසීමියා රෝගය නැති කරන්න අපිට උත්සාහයක් ගන්න පුළුවන්. ඒ වගේම ඒකත් එක්කම මේ ඇටමිදුළු රෝහල හදන්න සෞඛ්‍ය ඇමතුමාත් මුදල් ඇමතුමාත් මැදිහත් වීම මගින් මම හිතනවා අපේ රටේ එක පැත්තකින් විශාල ධනස්කන්ධයක් ඉතුරු වෙනවා. ඒකත් එක්කම රටේ ඉන්න රෝගීන්ට විශාල සහනයක් ලැබෙනවා.
අවසාන කාරණකරු ඇමතුමේ
අද මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු චන්දිම වීරක්කොඩි ඇමතුමා, ඔබතුමාට මිනිත්තු 11 කාලයක් තියෙනවා.
මුල අසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. ප්‍රථම කොටම ඔබතුමා වගේ රජරට නියෝජනය කරන බොහොම හොඳ අවබෝධයක් මේ රටේ කටයුතු පිළිබඳව තියෙන ගරු මන්ත්‍රීවරයෙක් මූලාසුනාර උඩව ඉන්න වෙලාවක මේ අයවැය පිළිබඳව කතා කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. මූලාසුනාරට මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා පහුගිය ඉතිහාසයේ මේ රටේ ඉදිරි ගමනට බාධක හැටියට තිබිච්ච ත්‍රස්තවාදය අපට තුරන් කරන්න හැකි වුණා. යටිතල පහසුකම් යම් මට්ටමක දියුණු කරන්නට අපට අවස්ථාව ලැබුණා. නමුත් අපේ අපනයන ආදායම දියුණු කිරීම සඳහා අපට අවස්ථාවක් ලැබුණේ නැහැ. 1995 වනකොට අපේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% වෙලා තිබිච්ච අපනයන ආදායම 2015 වෙනකොට 15% දක්වා බිමට පහළ වැටිච්ච බව ඔබතුමා අපි ඉතාම හොඳින් දන්නවා. අපිට කිසි ආකාරයකින් හැකියාවක් ලැබුණේ නැහැ අපේ අපනයන විවිධාංගීකරණය කරගන්නට. මීට අවුරුදු 20කට ඉහතදී අපේ තිබිච්ච ප්‍රධාන අපනයන වෙච්ච ඇඟලුම් තේ අදත් අපේ ප්‍රධාන අපනයනය බවට පත් වෙලා තියෙන්නේ. මේ තුල මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අපි නිසි වැඩපිළිවෙලක් සහිත අඩිතාලමක් මේ රටේ දැමිය යුතුයි කියන මතයට මම විශ්වාස කරන්නේ ඔබතුමා එකඟ නොවනවයි කියලා. මේ සඳහා අපට විශේෂයෙන් අවශ්‍ය වන උසස් අධ්‍යාපනය, විශේෂඥ දැනුම ලබා දීම වෙනුවෙන් අපි ගත්ත පියවර 1995 විශ්වවිද්‍යාලයට ගිය ළමයි 9000 ගානයි 2015 වෙන විට අපේ රටේ විශ්වවිද්‍යාලයට යන්න වරම් ලබන්නේ 25000යි අපි වර්තමාන රජය හැටියට මේ අයවැයෙන් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ඒ 25000 2020 වෙනකොට 50000 බවට පරිවර්තනය කළා මේ රටේ සංවර්ධනය සඳහා මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන උගත් බුද්ධිමත් තරුණ ජවය මේ රටට යොමු කරන්නට ඒ වගේම රජයේ විශ්වවිද්‍යාල වලින් පිටතට ගිහිල්ලා මුදල් ගෙවලා අධ්‍යාපනය ලබාගෙන සුදුසුකම් ලබන බලාපොරොත්තුව තියෙන දක්ෂයන්ට අපේ තියෙන සීමිත ඉඩ ප්‍රමාණය ප්‍රමාණවත් දොයිම තුල අවස්ථා ගිලිහෙන තාරුණ්‍යයට ණය පදනම මත ඒ තත්ත්වය උදාකර දීම සඳහා වැඩපිළිවෙලක් මේ අයවැය තුලින් ලබා දීලා තියෙනවා අවුරුදු ගණනක් තිස්සේ අපි හැමදාම ඔබතුමා දන්නවා අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය හිගය ගැන නිසි දක්ෂ වෛද්‍යවරුන්ගේ අඩුව පිළිබඳව අපි කතා කරනවා මේ රටේ වෛද්‍යවරුන් වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ප්‍රමාණය ප්‍රමාණාත්මකව පසුගිය ඉතිහාසෙ වැඩි වෙලා නැහැ මේ අයවැයේදී අපි ඉතාම සතුටු වෙනවා මම නියෝජනය කරන දිස්ත්‍රික්කේ අපේ ගාල්ල කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට දැනට බඳව ගන්න දරුවන් 160 300 දක්වා වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන ගණනකින් දසමහල් වෛද්‍ය පීඨයක් ගොඩනැගීම සඳහා මුදල් වෙන් කිරීම පිළිබඳව මේ තුලින් අපේ රටට ආදායම ගෙන ඇකි වෘත්තිකයන් නිර්මාණය කරනවා වගේම අනෙකුත් අංශවලින් අපේ වාණිජ්‍ය පිළිබඳ විෂය දැනුම තියෙන විද්‍යාත්මක පිළිබඳ විෂය දැනුම තියෙන ඒ දරුවන් පුහුණු කිරීමේ වැඩපිළිවෙල ආරම්භ වෙනවා ඒ තුලින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි විශ්වාස කරනවා අපේ රටේ ඉදිරිය ශක්තිමත් කර ගැනීම සඳහා වැඩපිළිවෙල පාසල් මට්ටමින් නිර්මාණය කිරීමට අවශ්‍යතාවය අද පැන නැගිලා තියෙනවා ඔබතුමා දන්නවා පහුගිය කාලේ මයින්දෝදය තාක්ෂණ විද්‍යාගාර මේ රටේ බිහි කරන්න ආරම්භ කරා නමුත් ඒ සංකල්පය ප්‍රමාණවත්ව ඉදිරියට ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් නිසි ලෙස සකස් වූ ආකාරයක් අපි දැක්කේ ගොඩනැගිලි ඉදවීම පමණයි අදේ වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙනහිල්ලා හැම පාසලකම විද්‍යාගාර පහසුකම් හැකි ප්‍රමාණයට ඇති කළා තාක්ෂණ අධ්‍යාපනයේ විද්‍යා අධ්‍යාපනයේ සඳහා අවශ්‍ය කරන සම්පත් භෞතික සම්පත් ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් මුදල් විශාල මුදලක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා පහුගිය වර්ෂය තුල රුපියල් මිලියන 38000ක් ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වැය කරනු ලැබුවා මේ අයවැයෙන් ඒ රුපියල් මිලියන 38000 තුන් ගුණයකින් වැඩි කළා රුපියල් මිලියන 90000ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළා තියෙනවා ඊට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් තවත් රුපියල් මිලියන 17000ක් අධ්‍යාපන භෞතික සම්පත් සඳහා වෙන් කළා තියෙනවා ඔබතුමත් බොහොම හොඳින් දන්න පරිදි පහුගිය වර්ෂයේ ගොඩනැගිලි අවශ්‍යතා තියෙන ගම්වල හැම පාසලකටම අතලොස්සක් ඉතුරු වෙන්නේ නැති අපේ ප්‍රදේශවල නම් හැම පාසලකටම වගේ අවශ්‍ය කරන ගොඩනැගිලි පහසුකම් ලබා දෙන්නට මුදල් වෙන් කරනු ලැබුවා. ලබන වර්ෂයේ මේ අද ඉදිරියේ සම්මත වන අයවැයෙන් ගොඩනැගිලි අවශ්‍යතාවය සඳහා මුදල් වෙන් කිරීමට එතරම් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද පහුගිය වර්ෂයේ අයවැයෙන් ඒ අවශ්‍යතාවය සපුරපු නිසා. මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අධ්‍යාපනයේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය කරන ගුරු පුහුණුව ලබා දීලා ගුණාත්මක සංවර්ධනය අධ්‍යාපනය ඇති කිරීම සඳහා ඒ වගේම ගොඩනැගිලි තිබුණාට ඔබතුමාත් මමත් හොඳට දන්න පරිදි ඒ විද්‍යාගාරවලට අවශ්‍ය කරන උපකරණ සහ ගොඩනැගිලි ලීබඩු ලබා දීම සඳහා මුදල් වෙන් කළා තියෙනවා පියවරෙන් පියවර දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනැගීම සඳහා උසස් අධ්‍යාපනය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළා තියෙනවා අද තාක්ෂණ යුගයට යන්නේ සමහර උදවිය කතා කරනවා දරුවන්ට කන්න නැහැ දරුවන්ට සපත්තු නැහැ ඇයි මේ ටැබ් දෙන්නේ කියලා අපි පිළිගන්නවා කන්න නැතු දරුවෝ මේ රටේ යම් ප්‍රතිශතයක් ඉන්නවා සපත්තු නැති දරුවෝත් මේ රටේ යම් ප්‍රතිශතයක් ඉන්නවා නමුත් කන්න නැති දරුවෝ ඉන්න සපත්තු නැති දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න ඉන්දියාවේ පරිගණක පිළිබඳ ධර්ම තියෙන පරිගණක තාක්ෂණයේ හදාරපු දරුවෝ අපිට වඩා විශාල ප්‍රමාණයක් ප්‍රතිශතයක් හැටියට ඉන්නවා. ඒ නිසා මේ වගේ හැමදේම අපි වැරදි විතරක් හොයන්නේ නැතුව අපි අනාගතය දිහා බලලා දරුවන්ට ටැබ් එකක් පරිගණකයක් නොමිලේ ලබා දීමට ගත්ත තීරණය පිළිබඳව පීතිරණේ අපි රජයක් හැටියට වගේම සමස්ත පාර්ලිමේන්තුව හැටියට අපේ අනාගතය වෙනුවෙන් අගය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. දරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපේ අනාගතය තියෙන්නේ තාක්ෂණය දියුණුව තුල අනාගතය තියෙන්නේ
ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක්
අපේ මේ අරමුණු තුල අද ඔබතුමා දන්නවා එදා හා සාපේක්ෂව බලන විට අද මුළු රටම අපේ රට මුළු ලෝකයම එක්ක මිත්‍රශීලී වෙලා තියෙන්නේ මුළු ලෝකයම අපේ දිහා බලන්නේ අමුතුම තාලේ එකමුතුවක් තියෙන අනාගතයක් ගැන බලාපොරොත්තු තිබිය හැකි වාසනාවන්ත රටක් හැටියට රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක එකතු වෙලා රට වෙනුවෙන් ජාතිය අනාගතය වෙනුවෙන් අරමුණු ඉටු කරගන්නට ගන්න මේ උත්සාහයට ආශිර්වාද කරන්න අද ලෝකය බලා ඉන්න මොහොතක අපි විශ්වාස කරනවා අපි කැපවිය යුතුයි මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ඔබතුමත් අපිත් මේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ජාතියේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන්න ඒ සඳහා අද මේ රටට ආයෝජන ගෙන එන්නට බලන් ඉන්න ආයෝජකයන්ට ගැටලු යම් යම් කීපයක් තිබුණා අපිට අපේ බදු පිළිබඳ තියෙන ව්‍යාකූලත්වය එහෙම නැත්නම් ඒ පිළිබඳ තියෙන අවිශ්වාසය ගැටලුවක් වුණා අද අපිට පුළුවන් වෙලා තියෙනවා විවිධ අභියෝග මැද්දේ විවිධ යෝජනා පරස්පරතා මැද මේ රජය හැටියට අපිට ලෝකයට පෙන්වන්න පුළුවන් පැහැදිලි සරල බදු ප්‍රතිපත්තියකට රට එකඟ වෙලා තියෙනවා කියලා. ඒ වගේම ආයෝජකයාට පැමිණීමට අවශ්‍ය වන ලිහිල් නීති අද සකස් කරමින් පවතිනවා.
අවසන් කරනවා.
ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන අදිෂ්ඨානය අරමුණ අද මේ රටේ මේ ආයවැය තුලින් අපි ලෝකයට දන්වනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රටගම තේරෙන ඔබතුමාගේ ප්‍රදේශය නියෝජනය කරන ඔබතුමාගේ මුතුන් මිත්තන් එක්ක දේශපාලනය ආරම්භ කරපු ඔබතුමාගේ පියත් එක්ක ඉතාම ළඟින් කටයුතු කරන ඒ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමත් අපේ කැබිනට් මණ්ඩලයත් එකතු වෙලා මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලට සහාය දෙන්නට මේ ආයවැයට ඔබතුමා ඇතුළු අපේ විපක්ෂයේ සියලු දෙනාගේම සහාය ලබා දෙන්න කියලා ඉතාම කෙටියෙන් මම මෙන්න මේකත් කියන්න අවසර දෙන්න මගේ අමාත්‍යංශය ගැන
අවසන් කරන්න නමුතුවා
බන්දුල ගුණවදන ඇමැතිතුමා කිව්වා තේ කණිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් කරලයි කියලා අපේ පැත්තෙන් ගිහිපු එක්කෙනෙක් එහෙම කිව්වේ මම නම් මොන පැත්තෙන්වත් ගිහිල්ලා නැහැ බන්දුල ගුණවදන මහත්තයා නම් අපේ පැත්තෙන් 2001 ගිහිල්ලා
අවසන් කරන්න නමුතුවා
ශ්‍රී ලංකා කළා ඒ ආණ්ඩුව
කාලය අවසන්
අපේ පැත්තට ඇවිල්ලා දැන් මොනවා කියනවද දන්නේ නැහැ මම ඔබතුමාට කියනවා ඉතාම වගකීමකින් කණිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා ඉතිහාසයේ නීතිගත සංස්ථාව බිහිවෙච්ච දවසේ ඉඳන් වැඩිම ලාභය රුපියල් බිලියන 75ක ලාභයක් මේ වර්ෂයේදී ලබනවා කියලා සියලු බදු ගෙවලා ඒකත්
ප්‍රකාශ කරන්න
මම නිහඬ වෙනවා.
කොහොමසොති මීළඟට ගරු නවීන් දිසානායක මහත්තුමා.
යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි අයවැය කතාව සම්බන්ධව වචන සෝපයක් කතා කිරීමට අවස්ථාව ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මන්ත්‍රීවරයෙක් හැටියට මෙවැනි අයවැය විවාදයකට සම්බන්ධ වන 16 වෙනි අවස්ථාව තමයි මේක. This is the 16th occasion that I am participating in a budget speech. එම නිසා මේ අවුරුදු 16 තුල සමස්තයක් වශයෙන් අපේ ආර්ථික වර්ධනය ගැන මට වැඩි සතුටක් නැහැ. I am not happy with the economic development that has happened in my country. ඒකට ප්‍රධාන හේතුව හැටියට අපගේ යුද්ධය බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුදු 30ක් තිස්සේ ඒ තිබූ යුද්ධය අවසන් කර මේ රටට සාමය ඇති කරලා දැන් අපේ ආර්ථික වර්ධන වේගය වැඩි කිරීමට ගන්නා විශාල උත්සාහයක් හැටියට මා මේ අයවැය දකිනවා. විශේෂයෙන්ම අපිට අභියෝග රාශියක් තිබෙනවා. We have many challenges. One such challenge is the enormous debt payments that we have to make. The debt trap that we are facing. විශේෂයෙන්ම කවුරු මොනවා කිව්වත් මේ යථාර්ථයෙන් අපිට මිදෙන්න බෑ. We have to face the reality of the debt trap. That is the actual reality that the citizens of this country have to face. එම නිසා වගකිව යුතු ආණ්ඩුවක් වශයෙන් විශේෂයෙන්ම ජනාධිපතිතුමා, අගමැතිතුමා හා මුදල් ඇමතිතුමා හා අපගේ ආර්ථික කමිටුව අපගේ ආර්ථික කණ්ඩායමට යුතුකමක් තිබෙනවා මේ යථාර්ථයට මුහුණ දෙන්න. මේ යථාර්ථයෙන් තොර අපිට ජීවත් වෙන්න බෑ. ඉතින් මේ යථාර්ථයට මුහුණ දීලා හොඳ අනාගතයක් මේ රටේ ජනතාවට ඇති කිරීමට අපිට විශාල වගකීමක් තිබෙනවා. මේකේ පැහැර හැරලා අපිට යන්න විදිහක් නැහැ. ජනප්‍රිය ජනතාවට ආසා කරන ඡන්ද ගන්න පුළුවන් වචන ටිකක් කියලා මේ යථාර්ථයෙන් අපිට මිදෙන්න බෑ. We can't take a populist approach to the enormous debt burden that we have inherited. We have to face it square. එම නිසා මම බලාපොරොත්තු වෙනවා මේ වර්ෂ දෙක තුන කොතරම් අමාරුණත් මේ යථාර්ථයට මුහුණ දීලා අපගේ ආර්ථික පදනම ශක්තිමත් කරන එක වැදගත් කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ රවි කරුණානායක මැතිතුමා ඇතුළු අපගේ ආර්ථික කණ්ඩායමට ඒකට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒකට ප්‍රධාන කරුණ තමයි අපගේ ආර්ථික කළමනාකරණ කණ්ඩායම පෞල්වාදයට යට වෙලා නැහැ. Our economic management team is not comprising of family members. ඒක ඉතාමත් වැදගත්. මොකද විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට අපි දන්නවා අපේ රටේ දක්ෂකම් තිබෙන මිනිස්සු ඉන්නවා කියලා. යම්කිසි හැකියාවන් තිබෙන මිනිස්සු ඉන්නවා කියලා. අපි මේක එක පුද්ගලයෙක් මත රඳවන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ අපගේ ලේකම්තුමා ඇතුළු ඒ සියලු දෙනාටම අවස්ථාව තිබෙනවා තමාගේ දක්ෂකම් පෙන්වන්න. රවි කරුණානායක මැතිතුමා ඇතුළු අපගේ ලක්ෂ්මන් ඥාපස නිරත්න මැතිතුමා ඇතුළු විශේෂයෙන්ම අගමැතිතුමාගේ දර්ශනය බද්ධ කරලා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නට මුහුණ දෙන්න. I expect that economic management team that we have to fulfill the obligations of facing the reality of the debt trap that we have inherited. So, although the path can be difficult, I think the next 2 to 3 years is one of stability and consolidation. And I believe that the second budget of this government can fulfill that. මම කැමති තමුන්නාන්සට කියන්න විශේෂයෙන්ම අපගේ දැනට තිබෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන විදේශීය ණය බිලියන 3671ක් තියෙනවා. 3.6 billion rupees. That's about $3 billion. දේශීය ණය තිබෙනවා 5391ක්. $5 billion. එම නිසා මේක 2005 සිට 2015 දක්වා 3 ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. The debt that we have got has increased threefold from 2005 to 2015. මම හිතන්නේ මෙතන ඇංගලිදික් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක හොඳයි කියලා. නමුත් විශේෂයෙන්ම ඒ ගත්ත තීරණ ගැන ඒ ආර්ථික තීරණ ගැන අපි මේ අවස්ථාවේ බලන්න අවශ්‍යයි. ඔය යුද්ධය අවසන් කරනකොට අපිත් එකතුණා ඒ ආණ්ඩුවට. ඒක හොඳයි. යුද්ධය අවසන් කරන්න තුවක්කු ගන්න ඕනේ, පතරොම් ගන්න ඕනේ, යුද්ධ හමුදාව ශක්තිමත් කරන්න ඕනේ, සියලු දෙයක්ම කරන්න ඕනේ. නමුත් අනවශ්‍ය වියදම් ගොඩක් වුණා. අපි දන්නවා විශේෂයෙන්ම නාස්තිකාර වියදම් අනවශ්‍ය විදිහට ණය ගත්තා. ගුවන් තොටු පොළවල් හැදුවා, ඒ වගේ ගුවන් යානා එන්නේ නැහැ. වරායවල් හැදුවා බිලියන ගණන් අරගෙන එක නැවක්වත් එන්නේ නැහැ. ඉතින් මේවා ඇත්ත වශයෙන්ම මම කනගාටුයි කියන්න නාස්තිකාර වියදම්, unnecessary expenditure, corruption, wastage. එම නිසා අපි මේව නැතිකරන්න අපි යම්කිසි වැඩපිළිවෙලක් යොදවලා තියෙනවා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවට කොච්චර ඇඟිලි දික් කරත් අපි සතුටුයි කියන්න අපෙන් යම්කිසි වැරද්දක් සිදු වුණා නම් එය සොයා ගැනීමටත් මේ රටේ අද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස මේ රටේ අපි ස්ථාවර කරලා තිබෙනවා. Whatever faults that we have, whether it be corruption or wastage or intimidation or harassment, there is freedom in this country, freedom of the press, freedom of talking, freedom of expression, to find out the truth and expose those people. That has happened. And that will keep on happening. Remember, if you do something wrong, if you do something illegal, if you do that something that contravenes the law, you will always be found out. එම නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අපි මේ ණය ගැන කතා කරනකොට ණය මම තමුන්වංශලට කිව්වා අපගේ දේශීය ණය බිලියන 5391ක් කියලා. මොකද්ද මේ ණය කියන්නේ? අපි තේරුම් ගත යුතුයි. We must understand the debt trap. විශේෂයෙන්ම ණය ගන්නවා කියන්නේ යම්කිසි මුදලක් රුපියලක් රුපියල් 2ක් රුපියල් 1000ක් රුපියල් ලක්ෂයක් ඒ මුදල රජයට ගන්නවා රජේ බැඳුම් කරු දීලා. නමුත් ඇත්ත වශයෙන්ම වෙන්නේ රජයේ එක ගැනීමෙන් ඒ රුපියල් ලක්ෂය හෝ රුපියල් මිලියනය රජයට ගැනීමෙන් වෙන්නේ අනිත් කට්ටියට ඒක නැති වෙනවා. එම නිසා පුද්ගලික අංශයට විශේෂයෙන්ම අවශ්‍ය ඉතාමත් පහසුවෙන් ගන්න පුළුවන් ණය මුදල් අපේ ආර්ථික ශේෂ්ත්‍රය තුර නැති වෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ crowding out effect කියලා. The debt trap. අපි පාවිච්චි කළ යුතු මුදල් සංවර්ධනයට අපි ණය හැටියට ගන්නවා. ඉතින් දැන් ඇත්ත වශයෙන්ම වෙන්නේ එක අතකින් ණය අරගෙන පරණ ණය ගෙවනවා. We take debt from one hand and pay the other debt from the other hand. මේකයි වෙන්නේ. ඉතින් මේක තමයි debt trap එක කියන්නේ. අපි කොහොමද මේකෙන් මිදෙන්නේ? මේකෙන් මිදෙන්න අපිට අලුත් ක්‍රමහාවිදි අපි හොයන්න වෙනවා. දැන් අපි මේකෙන් මිදෙන්න විශේෂයෙන්ම අපිට අලුතෙන් අපි ආර්ථික කළමනාකරණ ක්‍රමෝය ක්‍රමහා විදි අපි පාවිච්චි කරන්න වෙනවා. එම නිසා මාගේ ප්‍රථම තර්කය තමයි මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපගේ ණය බරතාවය යම්කිසි ස්ථාවර මට්ටමකට ගේන්න. මොකද අපි ඒක කරේ නැත්තම් අපගේ ජනතාව අපිට අනාගතේ විශාල වශයෙන් සාප කරනවා. The future generations of this country will curse this government if we do not act responsibly and curb the huge debt that we have inherited from the Rajapaksa regime. අපි ඒ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන්න විශේෂයෙන්ම අපි මේ අයවැයේ 125 වෙනි පිටුවේ මම හිතන්නේ ඉතාමත් වැදගත් මේක බලන එක 125 වෙනි පිටුව මේකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා අපගේ ණය ප්‍රමාණය වැඩි වෙලා තිබෙන හැටි. ඉතින් කවදාවත් ආර්ථිකය වැටෙන්නේ නැහැ. පීබී ජයසුන්දරත් සමග කිව්ව සමහර කට්ටිය මේක බැලිය යුතුයි. Those people who said that PB Jayasundara, without PB Jayasundara the economy cannot go forward, should look at these statistics. Because it's very important. එම නිසා පිටු 125 එක තිබෙනවා 2006 සිට 2011 දක්වා. ණයබරතාවය බිලියන 2563න් බිලියන 5133ට දෙගුණ වෙලා තිබෙනවා. 2011 සිට 2015 දක්වා 5133න් 8505කට 1.6කින් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේක තමයි යථාර්ථය. මේක අපිට ලැබිලා තිබෙන ණය ප්‍රමාණය නිසා, ණය බරතාවය නිසා අපි කැමති විදිහට සුබසාධක වැඩ අපිට කරන්න බැරි වෙලා තිබෙනවා. නමුත් පැහැදිලිවම අපි ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම මේ ලෝකයේ තිබෙන අනෙකුත් ආර්ථික තත්ත්වයන් උඩ අපි රටක් වශයෙන් අපි හොඳ තත්ත්වයක තිබෙනවා. අපි ගත්තොත් පෘතුගාලය, අපි ගත්තොත් ග්‍රීසිය, අපි ගත්තොත් යුරෝපය සමහර රටවල්, අපි ගත්තොත් බටහිර කේන්ද්‍ර වූ සමහර රටවල්, ඉතාමත් ශීඝ්‍රයෙන් එම රටවල් කඩා වැටීමකට මුහුණ පාන්න සිද්ධ වෙලා තිබෙනවා. Some of the global western economies including the european economies have to face unnecessary recessions that affect the economies in the last 2 to 3 years. Thankfully, Sri Lanka has not been able or have resisted the possibility of a recession or economic downturn. එම නිසා අපි ඇත්ත වශයෙන්ම අපි කනගාටුදායක විය යුතු අතර අපි සතුටුත් විය යුතුයි. We have to be happy that we have maintained our economic position. අනෙකුත් ආර්ථික රටවල් අනෙකුත් රටවල් ඉතාමත් ශීඝ්‍රයෙන් කඩා වැටෙනකොට අපිට එහෙම කඩා වැටීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ. මොකද අපගේ මහ බැංකුව ඇතුළු අපගේ ආර්ථික කණ්ඩායම් ඒ නිසි ලෙස ඒ කළමනාකරණයක් කරලා තිබෙන නිසා. එම නිසා මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපි ආණ්ඩුවක් වශයෙන් සතුටු විය යුතුයි මේ තත්ත්වයට මුහුණ දීලා ලබන අවුරුදු දෙක තුනේ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට, මීටත් වඩා ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අපිට ශක්තියක් තිබෙන බව මා පැහැදිලිව ප්‍රකාශ කරනවා. එම නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී අපිට යුතුකමක් තිබෙනවා. මේ රටේ තිබෙන විශාලම ප්‍රශ්නයක් වෙන රැකිරක්ෂා ප්‍රශ්නය. The employment problem in this country, as you know, if you looked at the election results of President-elect Trump, one of his main themes was job creation. අපි රස්සා ඇති කරන්නේ කොහොමද? දැන් අපි දේශපාලනඥ වශයෙන් අපේගේ ජනතාව හම්බ වෙනකොට හැම සතියෙම අපිට මිනිස්සු 100ක් ආවොත් 80ක් කියන්නේ අපිට රස්සාවක් දෙන්න කියලා. ඒක තමයි තමුන්නාන්සලටත් තියෙන අපිටත් තියෙන ප්‍රශ්නේ. අපිට කොතරම් රස්සා දෙන්නද රජයේ අංශේ. නමුත් මම කනගාටුයි කියන්නේ ඇත්ත වශයෙන්ම අපගේ පුද්ගලික අංශය මේ අවස්ථාවේ ඒගොල්ලන්ට තිබෙන අවස්ථා පාවිච්චි කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ යුතුකම් මගහැරලා තියෙනවා. I am sad to say that as a person who believes in the market, that the capitalist, that the people, the entrepreneurs in this country, the industrialist, they have not fulfilled their social obligation towards this country. අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ විශේෂයෙන්ම මේ ප්‍රාග්ධානිය තියෙනවා, බැංකුවල මුදල් තියෙනවා, මේවා ණයට අරගෙන ගම්වලට ගිහිල්ලා රැකිරක්ෂා ඇති කරන්න. කවුරුත් නවත්තන්නේ නැහැ.
Honorable Minister, you have 2 minutes more.
Thank you. But එහෙම වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන විශේෂයෙන් සෝදිසි කරන්න අවශ්‍යයි. We must look at this problem objectively. Because actually in a free market, the industrialist must take a risk and go and invest. නමුත් මං කනගාටුයි කියන්නේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගෞරව සභාපතිතුමනි, අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා විපක්ෂය කොතරම් අපිට චෝදනා කරත් අපිට තිබෙන ඒ සමාජීය යුතුකම, the social obligation that this government has, it has always fulfilled it. Because අපි අපිට ලැබෙන මුදල් වලින් අපි ඒ සුබසාධක වැඩ කටයුතු එලෙසම අපි කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම තමුන්නාන්සලාට කියන්න කැමති පොහොර සහනාධාරය සම්බන්ධව ඒ බිලියන 35 ලබන වසරටත් අපි ලබා දෙනවා. ඒ වගේම සමෘද්ධියට බිලියන 44 අපි එලෙසම ලබා දෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයට විශේෂයෙන්ම ඉස්කෝල ඇඳුම් වලට ඒ ලබා දෙන බිලියන 4 අපි එලෙසම ලබා දෙනවා. ඉතින් අපිට කොච්චර චෝදනා කරත් අපි අපගේ සමාජීය වගකීම් අපි හරියට දන්නවා. We know our social obligations. අපි පොහොර සහනාධාරය ලබා දෙනවා, අපි පෙන්ෂන් ලබා දෙනවා, ඒ අවශ්‍ය සියලුම ජනතාවට අවශ්‍ය සුබ සාධනය. අපි අධ්‍යාපනයට බිලියන 100ක් වියදම් කරනවා. බිලියන 100ක් වියදම් කරන අධ්‍යාපනයට. සෞඛ්‍යයටත් අපි විශාල මුදලක් වියදම් කරනවා.
අවසන් කරනවා.
එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පදනම තුල, මේ පදනම ඒ ශක්තියන් හරහා අපගේ ආර්ථිකයේ මීට වඩා ශක්තියක් ඇති කරලා අපගේ ජනතාවට මීට වඩා ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්න. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.